ఆనరబుల్ విజేత కేంత్
గారు, నియోజకవర్గ సభాపతితుమని, జలసంపత్ మండలి సభాపతివరయా కే అన్సార్ మహతా దెన్ కీలా తీయనో మాధ్యవల్ట జల విదులి జల గాస్తు వెడి ఉనే 30% కీలా సామాన్య 30% కీలా ఏ సంపూర్ణ వెరది ములు పరాశయన్ ఒక్కొమ అరగన 30% కీలా గణం హదల పెన్నన్న పులువక్ నమత్ ఎత్త కథావ గారు కార్య సభాపతితుమని ఏకేక పరాశయన్ తుల జల బిల్పత్ వెడి వెలా తీయనో 400కిం 500కిం 300కిం ఎవని ప్రతిశత వలి మేక తమ ఎత్త తత్వే మమ కథా క్రమే హిటియే గారు కార్య సభాపతితుమని మే ఆండ్వే అయవే మూలిక పదనమూనే పౌద్గలిక రాజ్య సహయోగిత ప్రతిపత్తి ఏ ప్రతిపత్తి అసార్థకై కియనేక ఇతుమన్లగేమ ఆర్థిక ఉపదేశక వరయా విసిన్ ఇతా పెహదిలివ సందహన్ కల్ల తీను ఇలగట గరు సభాపతితుమని దెన్ ఆండువ మే కోటి 39000 కలుతెం బదు ఎకతు కరగన్నే ఎక పెత్తకిన్ గువంతటుపొల బద్ద అని పెత్తెం కార్బన్ బద్ద ఇవగేమ నడుగాస్తు దెన్ నడువక్ ఫైల్ కరద్ది ఉసావిట గిల్ల నడువక్ దాద్ది ఓనేమ నడువకట గాస్తువక్ గెవన్న వేల ఇదే ఏకట హేతు విధియట ముదల్లమతివర కియన్నే ఉసాయివల నడుగొడ గెహిలా ఉసాయివల నడు కల్లెనమ అవరుదు గానక్ దెన్ నడుగొడ గెహిలా మేమ విసనగన్న విధియట ఏకట ఉత్తరయక్ విధియట తమై హెమ నడువకిమ్మ సల్లియై కరన్నే మేక మహా హతర వీరి కతావక్ దెన్ సభాపతితుమని కనత్త ఇడ నత్తం మరణ మినిస్సు వెడినం దెన్ మొకద్ద కరన్న ఓన్ మే కియన న్యాయట అను ఎహనం కనత్త కనత్త గాస్తు వెడి కరన్న కనత్త గాస్తు వెడి కరమ మరణ కడు వెనవది ఏక నత్తర వెనే నే ఇద మేక తమ ఉత్తరే ఉసావి అకార్యక్షణతావన్ నం ఉసావి వల నడు ఇక్మనిన్ అహన్న నత్తం ఎహనం అలుతెన్ ఉసావి పద్ధతి హదన్న ఓని వినిశ్చయకార రూపత్ కరన్న ఓని ఏ శేష్ట్రే నగా సిటవన క్రమవేదయక్ తీను ఏకట సల్లయ కర్ల నడుగాస్తు హై కరాట ఏకట ఉత్తరే హంబిన్నే నే మేక నికన్ మరణ కడు కరగన్న ఆదహన గాస్తు వెడి కరణం వగే హతర వీరి ఉత్తరయక్ ఏక విత్తరక్ నిమే గరు సభాపతితుమని ఆండువ కివ్వే మే బలేట పత్తెన్న కలిన్ కివ్వే పహుగియ వంచా దూషణ సెవీమ సందహా వెనమ అధికరణయక్ పిహిటవనవై కియలా ఏక ప్రతిపత్తియక్ విధియట జనతా విసరహట గిహిల్ల పొరందువక్ విధియట దున్నా ఎనిసా తమ ఈ పరేదత్ అర విశేష అధికరణయక్ పిహిటవన్న కియలా ఇల్లిమావి ఏక ఆండు పొరందు వచ్చే దయా ఏ గన కిసివక్ మేకి సందహన్ నే విశేష అధికరణ పిహిటవనో నా పార్లమెంటుట ఏ సంబంధి సంశోధన గిరల్ల ఏక టికక్ కళ్యాణ ఏకక్ విశేష నమే వెనమ అధికరణ పిహిటవ ఏక కరన్న మే పార్లమెంటు అవసరం ఉన్నే అగ్రవిశ్వకారవరట అధికరణ అమతివరట పులువం అగ్రవిశ్వకారతు మత్ ఏక సాకచ్ఛా కళ్ళ మే ఒకరన్ అద కొలంబు సావి అపరాధ నడు అహన్ ఇడం నడు అహన్ దిక్కసద నడు అహన్ వాణిజ్య నడు అహన్ వెనమ ఉసావి తీను ఇదిం ఏ వగే మీ దూషణ వంచా సంబంధం నడు అహన్న వెనము ఉసావియక్ పీటం విశేష ఉసావియక్ పీటం టిక కల్లే అరే ఒబుతుమల్ల కివే విశేష ఉసావి ఎనిస ఒబుతుమల్ల కరండోని ఏక ఏక కల్ల నే ఒద అద ఉసావి వల నడు గొడ గహెనవా మే పహుగే కాలే కప్పరక్ వెచ్చ దూషణ వంచా నడు హెమదామ హెమ దేవ హనకొట సామాన్య మినిసుంగ నడు దన్నెమ నతో మాస గణం కల్లేన ఏక సామాన్య మినిసుంటత్ వెన అసాధారణ ఎనిస ఏ సామాన్య జనతావగే సామాన్య నడు అహన్న మే ఉసావి పద్ధతియ వెనస్ కరండోని నాం వహమ కలుతు వెన్నే ఏ సందా వెనమ అధికరణయక్ పిహిటోనేక ఈటత్ తెహా గిల్ల విశేష అధికరణయక్ పిహిటోనేక ఇదేక మే ఆయవే కథావే కొహెవత్ తనక నెహ ఒబుతుమల్ల కివ్వట ఏక ఇష్ట కరనవా కిల ఎహెమ ఎకక్ నెహ ఇదే నిసా తమయి అద హొరు నిదెల్లిన్ ఇదే అద ఆండు ఎత్తటమ హొరు అల్లన్ నె హరి పుదుమ దెహక్ కిలా తీన్ కొచ్చర కివ్వత్ ఆండు హొరు అల్లన్ నె అయ్యే హొరు ఆండు అల్లగ నిన్ ఏక తన ఎత్త కథా ఆండు హొరు అల్లన్ నె హొరు ఆండు అల్లల తీ ఏ నిసా అది హొరుని దెల్ల ఇన్నో ఏకట ఉత్తర మే అయవేతుల ప్రతిపత్తి అక్ విధియట ఇదిరిపత్ కల్ల నెహ ఏ విత్తరక్ నిమే దెన్ టాబ్లెట్ దెనో కీనో అంతర్జాల పహసుకం వెడి కరనో కీనో డిజిటల్ కరణే కరనో కీనో ఫ్రీ వైఫై సోన్స్ దానో కీనో హెబై ఒక్కొమ కీన గమన్ అంతర్జాల వల్ట విశేష విదురి సందేశ బద్ద సీట 25 దక్వా వెడి కల్ల తీ మేక హరియట తువక్కు నికం దీలా పతరం టిక వెడి గానట సల్లి దీల గండ కినో వగే వడా దెన్ మేక దున్నమ అంతర్జాల పహసుకం నత్తువ టాబ్లెట్ టిక నత్తం వైఫై కలాప్ వెడక్ నేని ఇదిం ఏ అంతర్జాల పహసుకం వెడి కన్నోన డిజిటల్ కరణేటి అనమనం మే టెలికమ్యూనికేషన్ బద్ద సీట్ 25 కరపిక వెరది దెన్ మేకర్ల తీన్నే అత్తరమ గత్తు అర కోటి 39000 බදු ආදායම හොයාගන්න සුන්දර කතා කියලා අන්තිමට සිම් කාඩ් එකටත් රුපියල් 200ක් ගහලා මේ ඉන්ටර්නෙට් බිලටත් 125ක් එකතු කරපු එක තමයි මේක ඇතුලේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, දැන් ආණ්ඩුව මුලදි කිව්වා බයිසිකලෙන් යන්න ඕනේ නැහැ, අවුවේ වේලෙන්න ඕනේ නැහැ, වැස්සේ තෙමෙන්න ඕනේ නැහැ, කොල්ලන්ට කෙල්ලන්ට කාර් එකෙන් ගිහිල්ලා ආදරය කරන්න පුළුවන් කියලා. හැමෝටම කාර් එකෙන් ගිහිල්ලා ආදරය කරන්න පුළුවන් තාරුණ්‍ය ලෝකයක් සමාජයක් හදනවා කියලා තමයි එදා අගමැතිවරයා කිව්වේ. මොකද්ද කරලා තියෙන්නේ මේ අයවැයෙන්? ජීප් රථ කාර්
විනාඩි 5යි තියෙනවා.
ජීප් රථ කාර් වෑන් එසියලුම වාහන සඳහා තිබිච්ච ලීසින් පහසුකම්. සාමාන්‍යයෙන් මේවා ගන්න සල්ලි තියන අය නෙමෙයි, මැදපන්තික කොටස්, රජයේ සේවකයෝ, පෞද්ගලික අංශ සේවකයෝ. ඔය පුංචි කාර් එකක් ගන්න ඇත්තටම ගත්තොත් ලීස් කරලා, ඒ ලීස් කරද්දී 90%ක් විතර ලීසින් එක තිබුණා. එතකොට 10%ක් සල්ලි වලින් ගෙවලා ඉතුරු එක ලීසින් වාරික විදිහට කැපෙන විදිහට තමයි වාහනේ ගත්තේ. නමුත් මේ අය වැය මොකද කරලා තියෙන්නේ? වෑන් සහ කාර් ජීප් රථ සඳහා තිබිච්ච ලීසින් පහසුකම 50%කට අඩු කරලා, 50%ක් අඩු කරාම අතින් 50%ක් සල්ලි දීලා තමයි කාර් එක ගන්න වෙන්නේ. බයිසිකලේ ගිය කෙනාට, තරුණයාට, තරුණියට කාර් ගන්න කිව්ව ආණ්ඩුව අන්තිමට කාර් ගන්න තිබිච්ච අවම තමන්ගේ සල්ලි වලින් පොලියත් එක්ක ගෙවලා ලීසින් කරලා ගත්ත එකත් නැති කරලා
තියෙනවා.
ගත්ත එකත් විකුණන්න වෙන්නේ මේ තත්ත්වය තුළ. ඇත්තම ගත්තොත් ඒ විතරක් නෙමෙයි, ත්‍රිවිල් එක, පුංචි මිනිහාගේ වාහනේ ත්‍රිවිල් වල ලීසින් පහසුකම 25% කළා. 75%ක්ම ඒ දුප්පතා ගෙවන්න ඕනේ ත්‍රිවිල් එකක් ගන්න. රස්සාවක් නෑ ආණ්ඩු රස්සා දෙන්නේ, රස්සා නැතුව ඉන්නවා. ඇත්තම ගත්තොත් රටේ තරුණයන්ගෙන් 21%ක් අවුරුදු 25ට අඩු රටේ තරුණයන්ගේ 21%ක් ඉන්නේ රස්සා නැතුව. ලක්ෂ 3000ක් ඉන්නවා රස්සා නැතුව රැකියා ලැබිය යුතු මට්ටමේ ඉන්න තරුණයන් සුදුසුකම් තියෙද්දි. ඒ නිසා තමයි ත්‍රිවිල් එකට යන්නේ. වෙන ආදායමක් කරන්න නැති නිසා දැන් ත්‍රිවිල් එකටත් දැන් තිබිච්ච ලීසින් පහසුකම නැති කරලා තියෙනවා. ඒ නිසා කොයිතරම් ආලවට්ටම් දැම්මත්, සුන්දර කතා කිව්වත් ඇත්තම தත්ත්වේ තියෙන්නේ ගරු සභාපතිතුමනි, මේ අයවැය තුල තිබිච්ච සහන ටිකක් කප්පාදු කරලා එක පැත්තකින් බදු ගහලා, අනිත් පැත්තෙන් දඩ ගහලා, අනිත් පැත්තෙන් ණය ගන්න ණය අයවැයක් බවට පත් කරලා ඒ ඔක්කොම කරලා තමන්ගේ වැරදි ආර්ථික මූලෝපායම තවදුරටත් ඉස්සරහට අරගෙන යනවා. මේ ආර්ථික ප්‍රතිපත්තිය ලෝකේ අසාර්ථක වෙලා තියෙනවා. පහුගිය කාලේ අපි දැක්කා ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු මුළු යුරෝපේම ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒ වැටිච්ච වෙලාවේ ඒගොල්ලෝ පැලස්තර විසඳුම් හෙව්වා. ඇමරිකාව එදා බේල් අවුට් පැකේජස් දැම්මා. බේල් අවුට් පැකේජස් දාලා සමංගම් වලට යම් යම් ණයසාන දීලා, මූල්‍ය ආයතන වලට ණය දීලා ඒව තාවකාලිකව ගොඩගත්තා. හැබැයි සදාකාලිකව ගොඩගන්න බැරි වුණා. ඒ නිසා ඇමරිකන් එක්සත් ජනපදයේ ආර්ථිකය සහ යුරෝපේ ආර්ථිකය මත කඩන් වැටලා තියෙනවා. ඒ කඩන් වැටිච්ච වෙලාවේ මට උපදෙස් දෙන්න ගියේ කවුද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝප සංගමේ මධ්‍යම බැංකුව. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි යුරෝප සංගමේ මධ්‍යම බැංකුවයි ගිහිල්ලා දීපු උපදෙස් මොනවද? ඒ කිව්වෙත් බදු වැඩි කරන්න. අපේ රටේ වගේ බදු ගහන්න. ග්‍රීසියට උපදෙස් දුන්නා, අන්තිමට ග්‍රීසිය කඩාගෙන වැටුණා. ඒ හැම රටකටම දුන්න මොකද්ද? එක උපදේශයක් බදු වැඩි කරන්න, අනිත් එක තමයි භාණ්ඩාගාර බැඳුම් කර විකුණන්න. දේශීය සහ විදේශීය වශයෙන් භාණ්ඩාගාර බැඳුම් කර විකුණන්න කියලා. ඒ නිසා තමයි ග්‍රීසිය බැඳුම් කර විකුණන්න දැම්මේ. අපේ ඒ බංකොලොත් චාර්තිකේ ඒ මහ බැංකුවේ බැඳුම් කර තමයි එවකට හිටපු මහ බැංකු අධිපති අජිත් කුමාර් කබ්‍රාල් ගිහිල්ලා ගත්තේ. අරගෙන අපිට තවත් දෙගුණකින් පාඩු කරේ. ඒව කරලා ගීසිය ගොඩ ගන්න බැරි වුණා. ඒ මහ බැංකු බැඳුම් කර නිකුත් කිරීම හරහා මුළු යුරෝපයේම රටවල් ගණනාවක් කඩාගෙන වැටුණා. පෘතුගාලේ, අයර්ලන්තේ, ස්පාඤ්ඤ, ඉතාලිය, ග්‍රීසිය, ඒ හැම රටක්ම වැටුණා. මේ හැම රටක්ම වැටුනේ බැඳුම් කර නිකුත් කරලා ණය ගන්න ගිහිල්ලා, දේශීය සහ විදේශීය වශයෙන් ණය ගන්න ගිහිල්ලා. ඉතින් ඒ ක්‍රමවේදෙම තමයි ලංකාව පහුගිය අවුරුද්ද අනුගමනය කරේ, මේ අවුරුද්දත් අනුගමනය කරේ. එදා පිග්ස් රටවල් එකතු වෙලා 2015 ග්‍රීසිය සමුළුවක් තිබ්බා. ඒ සමුළුවේදී IMF එක සහ යුරෝප මධ්‍යම බැංකුව දීපු උපදෙස් ඒවා පිළිපදලා තමයි පෘතුගාලය, අයර්ලන්තේ, ඉතාලියේ, ස්පාඤ්ඤ නැවත වටයකින් කඩාගෙන වැටුණේ. ඒ නිසා මේකට මූණවල් වෙනස් කරාට, පෙනුම වෙනස් කරාට මේ ආර්ථික මොඩලය ඇතුලේ මේ රටේ මේ කඩන් වැටෙන ආර්ථිකය ගොඩ ගන්න බැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ කළු ජාතික නායකයෙක් කෙනෙකුට බැරක් ඔබාම එනකොට ගොඩක් අය කිව්වා දැන් පළවෙනි වතාවට ඇමරිකාවට කළු ජාතික නායකයෙක් ආවේ සම්පූර්ණයෙන්ම ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වෙයි, ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වෙයි, ඇමරිකාව වෙනස් මගකයි කියලා. නෑ, පොඩ්ඩක්වත් වෙනස් මගක ගියේ නෑ. පාප් වහන්සේ ලතින් ඇමරිකානු සම්භවයක් තියෙන පුද්ගලෙක්
පාප්වාන්සේ තනතුරට පත්වනකොට ඒත් කිව්වා ලතින් ඇමරිකානු ප්‍රගතිශීලී බලවේගයේ නියෝජනය කරන පාප්තුමෙක් දැන් පත්වලා ඉන්නේ ඒ නිසා ලෝක තත්ත්වය වෙනස් වෙයි කියලා. එහෙම වෙනස් වුණේ නැහැ. ඇයි ඒ? පුද්ගලයා වෙනස් වුණාට පුද්ගලයා නියෝජනය කරන ඒ සමාජ ස්තරයේ අනුව ඔහු නියෝජනය කරාට ක්‍රමවේදයකම නම් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආර්ථික අර්බුදයට පැහැදිලි විසඳුමක් තියෙන්නේ අපේ රටේ ආර්ථිකය පිළිබඳව එක නිවැරදි දිගුකාලීන සැලැස්මක් තිබිය යුතුයි, දෙක නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථික දැක්මක් තිබිය යුතුයි, තුන ඒ ආර්ථික දැක්මට ජනතාව සහභාගී කරගත යුතුයි, හතර ඒ ආර්ථික ක්‍රමවේදයේ ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණව ජනතාව අතර බෙදියා යුතුයි. මෙන්න මේ කියන මූලික සංකල්ප හතර ඇතුලේ මේ රටේ ආර්ථිකය ගොඩගන්නවා. හැර මේ මොන පැලස්තර විසඳුම් දැම්මත් මේ ගිලන ආර්ථිකය ගොඩගන්න බෑ. ඒක තමයි වර්තමානාවය ඇතුළේ ඔප්පු කරලා තියෙන්නේ. ඒ නිසා අපි වෙනස් වෙන්න ඕනි ආර්ථික මූලෝපාය වෙනස් කරන තැනකට. බොහොම ස්තුතියි.
Thank you very much, Honorable Iran Wickremarathna.
ස්තුතියි. අද අවස්ථාව තියෙනවා මම කතා කරන්න මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරපු මේ එකමුතු අයවැය නැත්නම් මේ කොල් නිල් අයවැය ගැන කතා කරන්න. මම කතාව පටන් ගන්න ප්‍රථමයෙන් කතා කරපු විජිත හේරත් මන්ත්‍රීතුමා දූෂණය ගැන වචනයක් කියලා සඳහන් කරා. විශේෂ අධිකරණයක් ආරම්භ කළොත් හොඳයි කියලා, නැත්නම් වෙනම අධිකරණයක් හරි ආරම්භ කරන්න ඕනේ කියලා. අපි ඉන්නේ එතනයි මං හිතන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ඒකට එකඟ නම් ඒ අදහසට, ඒක හුඟක් ප්‍රගතිශීලී. අපි එහෙනම් විශේෂ අධිකරණයක් දූෂණය ගැන අහන්න, ඒ නඩු අහන්න දාන එක සුදුසුයි කියලා. මොකද අපි විශේෂ අධිකරණයක් දැම්ම නම් සමහරවිට විපක්ෂයෙන් කියන්නට පුළුවන් මේක දේශපාලන අරමුණක් ඇතුව සිදුවන දෙයක් කියලා. ඉතින් ඒ යෝජනාව අදහස බොහොම හොඳ අදහසක්. ඒ වගේම සඳහන් කළා මේ ජාත්‍යන්තර අරමුදලේ උපදෙස් අනුව අපි ක්‍රියා කරනවා කියලා. මම ඒක නම් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මොකද ජාත්‍යන්තර අරමුදලේ අපි ණය ගන්නවා ඕන තැනකින් ණය ගන්නවා වගේ, ඕන බැංකුවකින් ණය ගන්නවා වගේ. එතකොට ඒ ණය ගන්නකොට ඒ ණයවලට හැමතැනම ණය ගන්නකොට ඒ ණයවලට ගිවිසුම් ගහනවා. ඒ ගිවිසුම් වලට එකඟ වෙන දේවල් කරන්න සිදු වෙනවා. ඒක වෙනසක් නැහැ කොහෙන් ගත්තත් ණය. නමුත් අපි ජාත්‍යන්තර අරමුදලේ උපදෙස් අපිට සුදුසු නම් ගන්නවා, සුදුසු නැති ඒවා අපි ප්‍රතික්ෂේප කරනවා. අහන්න ලැබෙන වාද විවාදය තුළ අහන්න ලැබෙන මේ කතාවල් වල හුඟක් වෙලාවට අහන ප්‍රශ්නේ ඇවිල්ලා මොකක්ද වෙනස කියලා මේ අයවැයේ පසුගිය අයවැයේ. මම හිතන්නේ වෙනසක් තියෙනවා. ඒ වෙනස ඇවිල්ලා අපි මේ අයවැයේ කේන්ද්‍ර කරලා තියෙන්නේ අපේ සේවක ප්‍රජාව, මේ රටේ වැඩ කරන ජනතාව, මේ රටේ ශිෂ්‍යයන්, අනාගත සේවය කරන පිරිස් අපි කේන්ද්‍ර කරලා තමයි මේ අයවැය හදලා තියෙන්නේ. අපිට විශ්වාසයක් තියෙනවා මානව සම්පත ගොඩ නැගුවොත් දීර්ඝකාලීනව, මේක කෙටි කාලීන සැලැස්මක් නෙමෙයි, දීර්ඝකාලීනව මේ රටට විශාල යහපතක් වෙයි කියලා අපිට ඒ විශ්වාසය තියෙනවා. දැන් අපි බැලුවොත් සේවක ප්‍රජාව අපේ රටේ අවුරුදු 15ට වැඩි ජනතාවගෙන් 53%ක් පමණයි. එතකොට අනිත් රටවල් දිහා බැලුවොත් ඉන්දුනීසියාවේ 168%, නේපාලයේ 83%, බංගලාදේශයේ 71%, ඒ වගේම තායිලන්තය වගේ අපිට වැඩි ඉහළ ආදායම් තියෙන රටවල් ගත්තොත් 72%, වියට්නාමේ 78%ක් විතර තියෙනවා. ඒ සේවක දායක වෙන සේවක පිරිසෙන් පිරිමි පිරිස 75%ක් විතර වෙනවා, කාන්තා දායකත්වයේ 35%යි. එතකොට අපි ඒක තේරුම් අරගෙන තමයි මේ සමහර යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ. කාන්තාවන් අපේ ආර්ථිකයට කොහොමද වැඩියෙන් දායක කරගන්නේ. අපොස සාමාන්‍ය පෙළ ගත්තත් උසස් පෙළ ගත්තත් වැඩියෙන් දැන් පාසල් වල ඉන්නේ ස්ත්‍රී. ඒ වගේම විශ්වවිද්‍යාලයේ ගත්තත් මට ඊයේ පෙරේදා දැනගන්නට ලැබුණා මම ඒ යන යන ආයතන වලින් වෘත්තීයවේදී ආයතන වලත් කාන්තාවන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. සමහර තැන්වල දැන් 150ට වැඩිය වැඩි, පිරිමිට වැඩිය වැඩි. නමුත් මේ අධ්‍යාපනය ලැබුවත් මේ කාන්තාවන් අපේ ආර්ථිකයට දායක වීම බොහොම අඩු මට්ටමකින් තමයි තියෙන්නේ. ඒ වගේම මේ සේවක ප්‍රජාවට විරැකියාව වැඩියෙන්ම තියෙන්නේ අවුරුදු 15ත් 24 අතරේ විරැකියාව වැඩි. කාන්තාවන් අතරේ විරැකියාව පිරිමින්ට වැඩිය හුඟක් වැඩි, දෙගුණයක් විතර වෙනවා. ඒක 17යි 30ක් විතර වෙනවා කාන්තාවන් අතරේ. ඒ වගේම විරැකියාව වැඩි අධ්‍යාපනය මට්ටම ඉහළට යනකොටත් විරැකියාව වැඩි කියලා පේනවා. ඒ ලෙවල් එකට යනකොට, ඒ වගේම විශ්වවිද්‍යාලයට යනකොට. එතකොට අපි කොහොමද මේ ප්‍රජාව වැඩි කරගන්නේ? සේවක ප්‍රජාව වැඩි කරගන්නේ ස්ත්‍රී සහභාගිකත්වය කොහොමද වැඩි කරගන්නේ? විරැකියාව විශේෂයෙන් තරුණ පිරිස් අතරේ අපි කොහොමද අඩු කරගන්නේ? ඒ වගේම තරුණ පිරිස් වලටයි කාන්තාවන්ටයි සුදුසු වාතාවරණයක් කොහොමද අපි ඇති කළ ගත යුත්තේ? ත්‍රිරෝද රථ වාහන පදවන අය ඒ රැකියාවල් ලක්ෂ ගණනින් තිබුණත් ඒ අයට තියෙන වැඩ අන්ඩෙම්ප්ලොයිමන්ට් නැත්තම් වැඩ කරන්නට පුළුවන් ප්‍රමාණය බොහොම අඩුයි. ඉතින් එතනත් මීට වැඩිය ඵලදායි රැකියාවල් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එතකොට පවුලක ආදායම වැඩි කර ගන්නට නම් දැන් සාමාන්‍ය පවුලක ප්‍රමාණය 3.9ක් 4ක් විතර වෙනවා ලංකාවේ. එතකොට ඒ ආදායම ලබන පිරිස ඉන්නේ 1.8යි. ඉතින් ඒක වැඩි කර ගන්නට නම් ඇතන පවුලේ යෙදෙන අයගේ පිරිස අපි වැඩි කරගත යුතුයි. ඉතින් ඔය ප්‍රශ්නය ඉලක්ක කරගෙන තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අධ්‍යාපන කටයුතු වලට යොමුවක් මේ අයවැය තුල තියෙන්නේ. මුදල් ඇමතිතුමා කිව්වා වගේ වෙන් කරපු මුළු මුදල අඩු වුණත් ඒක අඩු වෙන්න හේතු තිබුණා. මොකද ගිය අවුරුද්ද වෙන් කරපු මුදලවත් සම්පූර්ණයෙන් පාවිච්චි කරලා නැහැ. ඒ නිසා ඔහු රුපියල් බිලියන 90කුත් ඒ වගේම තවත් රුපියල් බිලියන 17 මාරක් වෙන් කරලා තියෙනවා. 2014 එක බැලුවොත් 2016 තුන් ගුණයකින් වැඩි කරලා තියෙනවා. එතකොට කවදාවත් නොකරපු යම්කිසි අදහස් මේ අයවැය තුලින් ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම මේ අයවැය තුල ආබාධිත දරුවන්ට විශේෂ තැනක් දෙනවා. කතන ආබාධිත නැත්නම් ඩිස්ලෙක්සියා, වර්ධනයේ දුර්වලතාවයන් තියෙන, ඔටිසම් තියෙන ඒ දරුවන්ට හැඳින්වීමක් තියෙනවා මේ අයවැය තුල. ඒ වගේම මුදල් වෙන් කිරීමක් තියෙනවා. ඒ තියෙන දීමනාවත් වැඩි කරලා තියෙනවා. මං හිතන්නේ වැඩි කරලා තියෙන ප්‍රමාණය බොහොම අඩුයි. නමුත් මං හිතන්නේ මේකේ පටන් ගැන්මක් තියෙනවා. මේක මම හිතන්නේ ලබන අවුරුදු වල මීට වැඩිය වැඩි කර ගත යුතුයි. ඒ වගේම සඳහන් කරලා තියෙනවා විද්‍යාවටයි තාක්ෂණයටයි මුල් තැනක් දෙනවා කියලා. ඒතර තාක්ෂණයට මුල් තැන දෙන්න මේ තාක්ෂණාගාර කම්පියුටර්ස් දීලා 50 බැගින් පාසල් 3500කට ඒ තාක්ෂණ භාවිතය වැඩි කරන්න. උසස් පෙළ කරන දරුවන් 175,000කට ඒ ටැබ් එක දීලා ගුරුවරුන් 28,000කටත් දෙන්න මුදල් වෙන් කරලා තිනවා මේ අයවැය තුල. ඒ වගේම රජයේ අංශයෙන් අධ්‍යාපනය ලැබනවට අමතරව රජයේ නොවන අංශයෙන් අධ්‍යාපනයක් ලැබනවා නම්, පුද්ගලික අංශයෙන් අධ්‍යාපනයක් ලැබනවා නම් ඒ දරුවන්වත් අපේ දරුවන් ඒ දරුවන්ව දිරිගන්නන්නත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිනවා. මේ වැඩපිළිවෙල අතරෙන් පුද්ගලික විද්‍යාලයකට යනවා නම්, උසස් අධ්‍යාපන විද්‍යාලයකට යනවා නම් 15,000 සිසුන්ට 108ක පහසු ක්‍රමයට ණය ක්‍රමයක් අපි මේක සඳහන් කරලා තියෙනවා. ඉතින් කුසලතා වර්ධනය වැදගත් වෙනවා. වෘත්තීය පුහුණුව වැදගත් වෙනවා. ඒකට අපි ශිෂ්‍යත්ව ලබා දෙනවා. සංචාරක ව්‍යාපාරයේ ලක්ෂයකට විතර අවස්ථාවල් තියෙනවා. ඇඟලුම් කර්මාන්තයේ 60,000කට සෞඛ්‍යය තියෙනවා. ඒ වගේම ගොඩනැගිලි ක්ෂේත්‍රයේ ලක්ෂ ගණනාවකට අවස්ථාවල් තියෙනවා. ඉතින් විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන්ව නව නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න අපේ තරුණ තරුණියන්ට හුඟක් අදහස් තියෙනවා. නමුත් ඒ අදහස් ක්‍රියාවට යොදවන්න ප්‍රාග්ධනයක් නැහැ. ඉතින් ඒ ප්‍රාග්ධනය ලබා දෙන්න ඒ වැඩපිළිවෙල විශ්වවිද්‍යාල උපාධිධාරීන් නව සමාගම් ආරම්භ කරනවා නම් ලක්ෂ 15ක ණය මුදලක් ඒ අයට බැංකු ක්‍රමය හරහා පොලි රහිතව ලබා ගන්න පුළුවන්. දීර්ඝ කාලයක් දෙන අවුරුදු 10ක කාලයක් දෙනවා ඒ ණය ප්‍රමාණය ගෙවා ගන්න. ඒක බැංකු හරහා ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම වෙනම මුදල් වෙන් කරලා තියෙනවා තරුණ සේවා සභාවට හා යෝන් සේනාංකයට. නව ආර්ථිකයේ මම විජිත හේරත් මන්ත්‍රීතුමාගේ කතාව හොඳින් අහගෙන හිටියා. ඔහු අවසන් කරනකොට කිව්වා නිෂ්පාදිත ආර්ථිකයකුත් අපි පදනම් කරගන්න ඕනේ කියලා. ඒකේ ගැටලුවක් නැහැ. නමුත් මං හිතන්නේ නිෂ්පාදනයේ ප්‍රමණක් නෙමෙයි සේවා ආර්ථිකයත් වැදගත් වෙනවා. අපි බැලුවොත් වටපිට තියෙන පුංචි රටවල් දිහා, ඒ රටවල් වල ආර්ථික වර්ධනයේ දළදේශීය නිෂ්පාදනයේ විශාල ප්‍රතිශතයක් එන්නේ සේවාවන් හරහා. පොඩි රටවල් ගත්තොත් ආසියාවේ තියෙන ලොකු රටවල් වල ඒක වෙනස්. නමුත් පොඩි රටවල් වල විශාල ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ එතනින් උත් අපිට යමක් ඉගෙන ගන්නට පුළුවන්. ඒතර BPO ගත්තොත්, ව්‍යාපාර ක්‍රියාකාරකම් ගත්තොත්, KPO දැනුමේ ක්‍රියාකාරකම් ගත්තොත්, LPO නීතිමය ක්‍රියාකාරකම් ගත්තොත් මේවා වලට හොඳ අවස්ථාවක් මේ රටේ තියෙනවා. මොකද නීතිඥ මහත්වරු බහුතරයක් ඉන්නවා. ඒ වගේම ගණක අධිකරණය කරන අය බහුතරයක් ඉන්නවා. මං හිතන්නේ මේ අධ්‍යාපනය අවම කරන්න අවශ්‍ය නැහැ. ඒ අධ්‍යාපනය පාවිච්චි කරලා මේ නව ආර්ථිකයේ මේ ව්‍යාපාර ඇති කරලා ඒ සේවක පිරිස් ප්‍රජාව අපිට පුළුවන් ලෝකයට සේවා වන්දීමට යොමු කරන්න. ඉතින් මේක කරන්න, මේ නව ආර්ථිකයට ඇතුළු වෙන්න යම්කිසි කම්කරු නීතියේ යම්කිසි වෙනස් කිරීම කරන්න සිදු වෙනවා. නව්‍යශීලී සේවා පැය ගණන්, විශේෂයෙන්ම මං හිතන්නේ මේක කාන්තාවන්ට වැදගත් වෙනවා. මොකද කාන්තාවන්ට ඒ පවුලේ වගකීම් අතිබහුතරයක් තියෙනවා. ඒ වගේම අධ්‍යාපනය දැන් තියෙනවා. එතකොට ඒ අයට අවස්ථාව අපි ලබා දෙන්නට ඕනේ ඒ අයගේ වෘත්තියත් කරගෙන යන්න. ඒකට වෙනස් වෙන්න ඕනේ ආයතන ව්‍යාපාර වෙනස් වෙන්නට ඕනේ. ඒ අවස්ථාව සලසා දෙන්න. ඒක අපි සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකට අර්ධකාලීනව සේවය කරන්න, නිවසේ ඉඳලා සේවය කරන්න මේ අලුත් ආර්ථිකයේ ඒ අවස්ථාව සලසා දෙන්න. එතන නොයෙකුත් යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා අපේ අයවැය හරහා. ඒ වගේම විශාල ආයතන වලට, ව්‍යාපාර වලට, නගර සභාවල් නාගරිකව තියෙන ඒ ආයතන වලට කුඩා දරුවන් බලා ගැනීමේ සේවා ස්ථාන ආරම්භ කිරීමටත්. ඉතින් අපිට මේ අවස්ථාවල් තියෙනවා. විද්‍යාවට ආපුහම තාක්ෂණය විතරක් නෙමෙයි, අද අගමැතිතුමා කතාව කරනකොට අගමැතිතුමා කිව්වා විශේෂයෙන්ම විද්‍යාවට ප්‍රමුඛ ස්ථානයක් දෙන්න ඕනේ. මොකද අපේ පාසල් බොහොම ස්වල්පයක් පමණයි තියෙන්නේ විද්‍යාව උගන්වන විද්‍යාගාර තියෙන. නමුත් ඒක අපි වැඩි කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට අපි මුදල් වෙන් කළා. ජීවතාක්ෂණ උද්‍යාන ඇති කිරීමට, බයෝටෙක්නොලොජි පාක්ස් ජීවතාක්ෂණ උද්‍යාන ඇති කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව මොරටු විශ්වවිද්‍යාලයේ ඇඩ්වාන්ස් ඉලෙක්ට්‍රොනික් ඩිසයින් නිර්මාණ මධ්‍යස්ථානයට වෙන් කරලා තියෙනවා. ඒ වගේම ස්ලින්ටෙක් ආයතනය, ඒක ඇවිල්ලා රාජ්‍ය පුද්ගලික අංශ PPP එකක්, ඒකට රජෙන් රුපියල් මිලියන 250ක් ඒ පරීක්ෂණ වලට වෙන් කරලා තියෙනවා. ඖෂධ විද්‍යාගාර පහසුකම්, නිෂ්පාදන සැලසුම් එන්ජිනේරු විදුහල් වලට, ඒ වගේම ඉන්කියුබේටර්ස් වලට, කියන්නේ අලුත් අදහස් තියෙන අයට ඇවිල්ලා ඒවා අලුත් අදහස් අත්හදා බලන්න, ඒවා නිර්මාණය කරන්න, නිෂ්පාදනය කරන්න, ඒකට මූලික ප්‍රාග්ධනය නැති නිසා ඒවට අවකාශයක්. දැන් පුද්ගලික අංශයෙන් මේක දැනටම ඇති කරලා තියෙනවා. කොළඹ මරදානේ මේ කෝරියන් සිටි වගේ තැන්වල මේක දැනටම ඇති කරලා තියෙනවා. දැන් අපි කියන්නේ මේක පුළුල් කරන්න ඕනේ කියලා. මොකද අදහස් 10ක් තියෙනවා නම් එක අදහසක් සාර්ථක වුණොත් ඒ අදහසෙන් මේ රටේ විශාල බලපෑමක් ඇති කරන්නට පුළුවන්. දැන් මෙතන සඳහන් කරන්න ඕනේ මහාචාර්ය තිස්ස විතරණ විද්‍යා මේ පතේ බාරව ඉන්න අවස්ථාවේදී පර්යේෂණ වලට මුදල් ඉල්ලුවා. නමුත් එතුමා එදා මුදල් ඉන්නකොට අපි විපක්ෂයේ ඉන්නකොට ඒ මුදල් එතුමට ලැබුණේ නැහැ. ලැබුණේ නැහැ. ඒ කියන්නේ භාණ්ඩාගාරයේ ඉන්න නිලධාරීන් හුඟක් වෙලාවට ඒකට ලේකම්තුමා ඇතුළුව ඒවටි අවකාශය දුන්නේ නැහැ කියලා ඔහු නොයෙකුත් වතාවේ සඳහන් කළා. ඒ අවස්ථාවේදී සමහර ඇමතිවරු රජයේ ඇමතිවරු කිව්වා ආර්ථික ඝාතකයෝ ඉන්නවා කියලා මුදල් අමාත්‍යාංශයේ. මම කැමති අද කියන්න එහෙම එකක් නැහැ. අපි අධ්‍යාපනයටයි විද්‍යාවටයි මුල් තැන දෙනවා කියලා මේ අයවැය පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මානව සම්පතට මුල් තැන දෙනවා කියන්නේ මේ අයවැය යම්කිසි ආර්ථික දර්ශනයක් තියෙනවා. ඒක පැහැදිලි. ඒ දර්ශනය මේකට කොහොමද මුදල් වෙන් කරලා තියෙන විදිහ දිහා බලපුවහම ඊට අමතරව මම කැමැති විශේෂයෙන්ම මෙතන සඳහන් කරන්න රැකියාවල් නිෂ්පාදනය ගැන සඳහන් කරන්න. දැන් පසුගිය අවුරුදු තුනේදී විශේෂයෙන්ම ආයෝජනය සමහර රටවල් වලට විශේෂයෙන්ම අඩු ආදායම් තියෙන රටවල් වලටත් අඩු මධ්‍යම ආදායම් තියෙන රටවල් වලටත් එහෙම අඩු වෙලා තියෙනවා. පසුගිය දශකය වගේ නෙමෙයි. මේක අඩු වෙලා විශේෂයෙන්ම යුරෝපයටයි ඇමරිකාවටයි මේ ආයෝජනය ගියා. නමුත් මම හිතන්නේ අපිට දැන් අවස්ථාවක් තියෙනවා. ඇමරිකාවේ අලියා ජයග්‍රහණය කළා, ට්‍රම්ප් ජයග්‍රහණය කළා. නමුත් ඒකෙන් අපිට වාසි අවාසි තියෙනවා හැම එකෙම වගේම. නමුත් තියෙන එක වාසියක් ඇවිල්ලා එතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළොත්, ඒ කියන්නේ එතුමා මේ එතුමාගේ වෙළඳ ගිවිසුම් වලට ගියේ නැත්නම් ට්‍රාන්ස් පැසිෆික් පාර්ට්නර්ෂිප් එකට උදාහරණයක් හැටියට ගියේ නැත්නම් අපිට ඒකේ වාසියක් තියෙනවා. මොකද අපි කතා කරගෙන යන ගිවිසුම් වලට එතකොට මුල් තැනක් ලැබෙනවා. අපිට පුළුවන් ඒ ගිවිසුම් හරහා අපේ කොටස වැඩි කරගන්නට පුළුවන්. දැන් පසුගිය රජය දශකයකට පමණ රුපියලය කෘත්‍රිමව තබා ගත්තා. ඒක කෘත්‍රිමව තබා ගත්ත නිසා තමයි මේ රටේ මේ අපනයනේ අඩු වෙලා තියෙන්නේ. අපේ ජීවන ක්‍රමය ඉහළ යන්නට නම් එහෙනම් අපි පිට රටවල් වලට අපි බඩු වාන සේවාව විකුණන්නට ඕනේ. මේ රටේ විතරක් විකුණන්නට බෑ. ඒක තමයි අපනයනේ වැඩි වෙන්නට ඕනේ. නමුත් කෘත්‍රිමව රුපියල තබාගෙන යනවා නම් එතකොට ඉබේටම පිට රටවල් වලට අපනයන කරන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් 2000 30ක් පමණ තිබුණ අපනයන දල්දේශ නිෂ්පාදන ප්‍රතිශතයක් හැටියට අද 15%කට අඩු වෙලා තියෙනවා. එතකොට අපි මේක කොහොමද වැඩි කරගන්නේ? වැඩි කරගන්න අපි අපනයන කරන සමාගම් ගණන වැඩි කරගන්නට ඕනේ. අපිට බෑ ඇඟලුම් ක්ෂේත්‍රයේ MS එකටයි බ්‍රැන්ඩික්ස් එකට පමණක් ওই සමාගම් කීපයකට පමණක් මේ අවස්ථාව දෙන්න. ඒ අයට අපි හිස නවන්නට ඕනේ. ඒ අය හොඳ සේවයක් කරලා තිනවා. නිර්ම සමාගමෙන් හොඳ සේවයක් කරලා තිනවා. තේ කර්මාන්තයට ලංකාවේ ඒ බ්‍රෑන්ඩ් එක ලෝකේ වටේම තියෙනවා. නමුත් රට දියුණු වෙන්න නම් අපනයනේ වැඩි වෙන්නට නම් අද දේශීය වෙළඳ පොලේ විකුණන අයට අපි අවස්ථාව ලබා දෙන්නට ඕනේ. ඒ අයටත් මේක විකුණන්න. ඒ නිසා තමයි එක්සිම් බැංකුවක් අපනයන ආනයන බැංකුවක්කට මුදල් වෙන් කරලා තිනවා. මේ පාර රුපියල් මිලියන 10000ක් වෙන් කරලා තිනවා. දැන් මේ මුදලෙන් මොනවද කරන්න පුළුවන්? අද සුළුහා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත වලින් මේ රටෙන් අපනයනය කරන්නේ 5%ක් 10%ක් අතරේ. නමුත් මේක 30%ක් 40%ක් වෙන්න ඕනේ මධ්‍යම පන්ති මධ්‍යම ආදායම් රටක් වෙනව නම්. එතකොට ඒක වෙන්න නම් මේ ආයතන වලට රට තුල නිෂ්පාදනය කළ රට තුල විකුණන ආයතන වලට පිට රටවල් වලට යන්න විශේෂයෙන්ම අවස්ථාවල් තියෙනවා. අර ලොකු කම්පැනි වගේ නෙමෙයි. ලොකු කම්පැනි විකුණන්නේ පිට රටවල් වල ලොකු කම්පැනි වලට. නමුත් මේ කුඩා පරිමාණයේ ව්‍යාපාර වලට පුළුවන් අලුත් වෙළඳ පොළවල් වලට යන්න. අප්‍රිකාව අලුත් වෙළඳ පොළක්, කෙන්‍යාව, එතියෝපියාව අලුත් වෙළඳ පොළක්. සමහර බ්‍රෑන්ඩ් තියෙනවා, ඒ බ්‍රෑන්ඩ් දැන් විකුණන්නේ මේ රට තුළ විතරයි. ඒ අයට පුළුවන් ඒ වෙළඳ පොළට යන්න. නමුත් අවදානමක් තියෙනවා. රට දන්නෙත් නැහැ, ගනුදෙනු කරව අඳුරන්නෙත් නැහැ. එතකොට රජය මේ එක්සිම් බැංකුව හරහා රජය දායක වෙනවා. රජය කියනවා ඒ අවදානමෙන් කොටසක් අපි ගන්නවා. ඒ අවදානමෙන් කොටසක් මේක අලුත් දෙයක්, මේක අලුත් ගමනක්. මේකෙන් මට පේනවා මේ කුඩා ඇඟලුම් කර්මාන්තවල මාක්ස් ඇන් ස්පෙන්සර් වලටයි විතරක් නෙමෙයි අප්‍රිකාවේ අලුත් වෙළඳ පොළවල් තරණය කරන්නට පුළුවන්
කියලා. මිනිස්ටර් you have 5 minutes more.
Thank you. ඒ වගේම ඉලෙක්ට්‍රොනික අත්සන් ඇතුළු කරන්නට දැමම අපේ රජය ඉදිරිපත් වෙලා ඉක්ට ආයතනය හරහා අපි අරුත් නව නීති ගේනවා මේවා ඉක්මන් කරන්න මේ ක්‍රමවේදය ඉක්මන් කරන්න. ඉතින් මේ ක්‍රමයෙන් අපි මුල් තැන දෙන්නේ මේ ක්‍රමයෙන් අපි මුල් තැන දෙන්නේ විශේෂයෙන්ම හරිද කුඩා හා මධ්‍යම පරිමාණය මේ ආර්ථිකය දියුණු කරන්නට නම් අපි කුඩා හා මධ්‍යම පරිමාණය ආයතනවලට තමයි පහසුකම් දෙන්නට ඕනේ. ආදායම අඩු වෙන්න එක හේතුවක් තියෙනවා. දීර්ඝ කාලයකට විශාල ව්‍යාපාරවලට විතරයි බදු සහන දුන්නේ. මේක තමයි රටේ තිබෙන දැක්ම. ඒ වගේම ක්‍රම උපාය පනතකොත් පසුගිය රජය ගෙනාවා. ඒ ඒ ඒ ඒ උපායෙන් ගෙනාවේ විශාල ලෙස ආයෝජනය කරන අයට වැඩි වැඩියෙන් බදු සහන දෙන්න. පසුගිය රජය ඔය පාරේ තමයි ගියේ. කැසිනෝ වලටත් බදු සහන දෙන්න ලෑස්ති වුණ රජයක්. ඒ නිසා තමයි ආදායම අඩු වුණේ. ඒ නිසා අපි මේක වෙනස් කරන්නට ඕනේ. සුළු හා මධ්‍යම පරිමාණයට තමයි මේ අවස්ථාව ලබලා දෙන්නට ඕනේ. දැන් අපි මම මුලින් කිව්වා වගේ අපි අපනයනේ දිහා බැලුවොත් මේක අගමැතිතුමා ඔක්තෝබර් මාසේ 27 වෙනිදා පාර්ලිමේන්තු අමතමින් ඉදිරිපත් කළ ආර්ථික ඉදිරි දැක්මේ තිබුණ කතාවෙන් උපුටා ගන්න කොටසක් 1990 දී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකන් ඩොලර් 1.9ක් වෙද්දී වියට්නාමයේ අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 2.4යි 1990 දී අවුරුදු 25කට උඩදී අපි අපනයනය කළේ ඩොලර් බිලියන 1.9යි වියට්නාමයේ 2.4යි නමුත් අවුරුදු 25කට පස්සුව ශ්‍රී ලංකාව අපනයනය කරන ප්‍රමාණය ඇමරිකන් ඩොලර් 10යි බිලියන 10යි 1.9 10ක් වුණා වියට්නාමය 2.4 ඉඳලා අද වියට්නාමයේ අපනයනය කරන ඩොලර් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 162යි 162යි අපි 1.9 ඉඳලා ගියා 10ට ඒ අය 2.4 ඉඳලා 162කට ගියා දැන් මේ රටවල් දිහා අපි කල්පනා කළොත් වියට්නාමය ගැන කල්පනා කළොත් චීනය ගැන කල්පනා කළොත් අද මේ සභාවේ කිව්වා ඩෙන් හිෂියෝපින් චීනේ කමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම්තුමා කිව්වා පූසක් කළු වුණත් සුදු වුණත් කමක් නැහැ පූසට පුළුවන් නම් මීයෝ අල්ලන්න ඒක තමයි වැදගත් ඒ නිසා මම කැමති අපේ වාමාංශික සහෝදරන්ටත් කියන්න මේක වැරදිලා තියෙන්නේ මේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන නිසා තමයි මේක වැරදිලා තියෙන්නේ අපි මේක හරි පීල්ලට දාගන්න තමයි මේ වෑයම කරගෙන යන්නේ අපේ රජය පසුගිය රජය නිදහස් වෙළඳ කලාප විවෘත කළා අපි විවෘත කළා නිදහස් වෙළඳ කලාප කටුනායක බියගම කොග්ගල සීතාවක වෙළඳ කලාප විවෘත කළා මම අහන්න කැමති පසුගිය අවුරුදු 20 දී විවෘත කරපු වෙළඳ කලාප නම් කරන්න කියලා මම අහන්න කැමති අපි ලබන වසරේ ජනවාරි මාසයේදී අලුත් වෙළඳ කලාපයක් විශාල වෙළඳ කලාපයක් අපි ආරම්භ කරනවා හම්බන්තොට ආරම්භ කරන අලුත් වෙළඳ කලාපයක් ඒ වෙළඳ කලාපයට විතරක් සභාපතිතුමනි අක්කර 15,000ක් ගන්නවා අද රටේ තියෙන සියලුම වෙළඳ කලාපවලට තියෙන්නේ අක්කර 4,500යි සියලුම වෙළඳ කලාපවලට අපිට යම් කිසි දර්ශනයක් තියෙනවා මේ පීල්ලට දාගත්තට පස්සේ ඔක අවුරුදු 20කට හරවන්න බෑ මම මේක නැවත වාරයක් කියනවා මේක හරි පීල්ලට දාගන්න තමයි මේ පසුගිය මාසයක අවුරුදු එකහ මාරේදී අපි මේ සටන අරගෙන ගියේ නමුත් දැන් මේක පීල්ලට වැටෙනවා මේක මේ රේල්ලුවට හරියට වැටෙනවා එතකොට තියෙන්නේ වේගය වැඩි කරගන්න විතරයි තියෙන්නේ ඔය හම්බන්තොට වෙළඳ කලාපයට අමතරව කටුනායක ඒ වගේම බියගම ඔය දැන් තියෙන වෙළඳ කලාපයට අමතරව බණ්ඩාරගම හැඹිලිපිටිය පුත්තලම වවුනියාවේ තව වෙළඳ කලාප හතරක් අපි ආරම්භ කරනවා අලුත් වෙළඳ කලාප හතරකුත් ආරම්භ කරනවා එතකොට ඒ 15,000 විතරක් නෙමෙයි ඒ 15,000 විතරක් නෙමෙයි අක්කර තව අපි බණ්ඩාරගම විතරක් දැනටම 200ක් වෙන් කරලා තියෙනවා තව 800ක් හොයනවා බණ්ඩාරගම අපි එතන අලුත් මේ වගේ ව්‍යාපාර ආරම්භ කරන්න ඉතින් අපේ අවසානයෙන් කියන්නේ මේකයි සභාපතිතුමනි අපේ රජයට යම් කිසි දර්ශනයක් තියෙනවා පුද්ගලයාව මානව සම්පත ඉලක්ක කරගෙන යන ගමනක් මේක මානව සම්පත හදාගත්තොත් අපේ පුංචි රටේ අපිට පුළුවන් ආසියාව තරණය කරන්න ප්‍රමාණයක් නෙමෙයි ලෝකයේ දිනන්නත් පුළුවන් කියන විශ්වාසයෙන් තමයි අපි මේ ගමන යන්නේ බොහොම ස්තුතියි.
Thank you very much, Honorable Vimal Veerawansa. You have 20 minutes.
Garu Mulasanaruda Mantrithumani, Didas Dahata Urdu Sandaha, Miandu Ayave Idripat Kala, Mulik Vibadi Pavatuna Avastavi, Ekabad the Vipakshe Venuin, Ape Adahas Kipia Kikutukurana, Mambala Purtuvenua. Mudal Lamati Ravi Karuna Naika Matituma, Mi Ayave in Dinaki Picket Kalin. ප්‍රසිද්ධ ප්‍රකාශ කළා එතුමා ගේනවා හොල්මන් වෙන අයවැයක් කියලා. එතුමා වෙන කියන දේවල් ඒ විදිහට නොවුනට ඒ අයවැය ගැන පූර්ව වශයෙන් කරපු කතාව නම් හරි කියලා තමයි මට නම් හිතෙන්නේ. අත්ත වශයෙන්ම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි කොයි පැත්තෙන් බැලුවත් මේක හොල්මන් වෙන අයවැයක් තමයි. තමුන්වංශ දන්නවා වාහනයක් අඩු මිලට ගන්න බලාගෙන හිටපු ලක්ෂ 62ක් ඡන්ද දීපු අය අතර ඉන්න තරුණ තරුණියෝ දැන් ඉන්නේ හොල්මන් වෙලා. කලිනුත් වාහන මිල ඉහළ ගියා, බදු ගැහුවා. මේකෙනුත් ආයෙ නැවතත් ඉහළ ගිල කොහොම වුණාද කියනොනම් දැන් මෝටරසයිකලේ ගිය එක කාර්යකෙන් යන බලාගෙන හිටියේ ලක්ෂ 62ක ඇතුළේ ඡන්ද දාලා. හංසයට. දැන් බයිසිකලේ ආයෙ බදු ගහලා මිල ඉහළ ගියා. ඉතින් හොල්මන් වෙන්නේ නැද්ද? ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි හොල්මන් වෙන එක අහන්න දෙයක් නැහැ. ඊළඟට බලන්න Free Wi-Fi then I go. Loke nomile sarisaranna. Wi-Fi loke nomile sarisaranna. Taruna gatavara daruwanta. Dan mokada vela thiyenne? Antarjala badda 125kin wedi kala. Holman wennadda? Holman wenawa. Free Wi-Fi pawichchi karannan dennan kiyala kiyagena aapu aanduwak. Ayawaya genalla antarjala badda 125kin wedi karama dei haamaduruwane ara poronduwa viswasa karapu daruwo holman wennadda? Holman wenawa. Ilagada balanna අලුතෙන් ගහපු ප්‍රාග්ධන බද්ද ඒ වගේම අනිත් බදු ඒ ඔක්කොම බදු බර දරාගෙන කොහොමද තමන්ගේ ව්‍යාපාර ආයෝජන කරන්නේ කියලා ව්‍යාපාරිකයෝ ආයෝජකයෝ දැන් හොල්මන් වෙලා ඉන්නවා හොල්මන් වෙලා තියෙනවා ඒ විතරක් නෙවෙයි රජයේ රෝහල් ඇතුළට පුද්ගලිකංශය ගෙනන්න පුද්ගලිකංශයත් එක්ක එකතු වෙලා රෝහල් වල පහසුකම් හදන්න එයාගේ ව්‍යාපාර අවස්ථා රජයේ රෝහල් ඇතුළට රිංගවන්න පුද්ගලීකරණය රෝහල් ඇතුළට පවා ගේනකොට මේ රටේ ජනවාරි 8 වෙනිදා ඡන්ද දීපු ඒ ලක්ෂ 62ක ජනතාව හොල්මන් වෙන්නේ නැද්ද? තැපැල් ඡන්ද දීපු අය හොල්මන් වෙන්නේ නැද්ද? හොල්මන් වෙනවා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඊළඟට බලන්න පාසල් නිල ඇඳුමට තට්ටු කරපු ආණ්ඩුවක් දරුවන්ට ලැබිච්ච පාසල් නිල ඇඳුමට තට්ටු කරපු ආණ්ඩුවක් ඒකවත් දෙන්න බැරි ආණ්ඩුවක් තැබ්බෙහෙකුත් දෙනවයි කිව්වම උසස් පෙළ අධ්‍යාපනය ලැබන දරුවන්ට ඒ බොරුව ඇහුවම හොල්මන් වෙන්නේ නැද්ද? නිලයඳුම කපපු ආණ්ඩුවක් කොහමද ටැබ් එකක් දෙන්නේ? අනික ටැබ් එක දෙන්නේ බම්බු ගහන්නද? ටැබ් එක දෙන්නේ අන්තර්ජාලය ඇතුළට ගිහිල්ලා අධ්‍යාපනික කාරණා අධ්‍යයනය කරන්න. මෙහෙන් ටැබ් එකක් දෙනවයි කියනවා අරෙන් 125ක් අන්තර්ජාල ගාස්තු වැඩි කරනවා. හොල්මන් වෙන්නේ නැද්ද? හොල්මන් වෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි. එක ඇමති කෙනෙක් නඩත්තු කරන්න මාසෙකට අඩුම ගානේ රුපියල් මිලියනයක් එහෙම නැත්නම් රුපියල් ලක්ෂ 10ක් යනවා. මාසෙකට මහදම්කේ හිටපු නියෝජ්‍ය අධිපති විජේරත්න මහත්තයා මේ ගාන කියන්නේ. එතකොට ඔක්කොම එකතු කරාම මාසෙකට යනවා රුපියල් ලක්ෂ 930කට වැඩිය. ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 1000ක ප්‍රමාණයක් මාසෙකට යනවා මේ ඇමති මණ්ඩලයේ ඉන්න රොත්තබුරුත්ත නඩත්තු කරන්න. එතකොට එහෙම වියදමක් ඇමති මණ්ඩලයක් වෙනුවෙන් දරන ගමන් මේ රටේ විශ්‍රාමික වැටුප මහබරක් කියලා කියන මුදල් ඇමති කෙනෙක් ඒකට තට්ටු කරන්න යෝජනා ගේනකොට හොල්මන් වෙන්නේ නැද්ද? හොල්මන් වෙනවා. හොල්මන් නොවනවනම් තමයි පුදුම කරු මුලස්සනාරුවට මන්ත්‍රීතුමනි. ඒ විතරක් නෙවෙයි. තමුනාංශ දන්නවා විවිධ ශේෂ්ත්‍ර සඳහා දිරිගැන්වීමේ පදනමින් ලබා දීලා තිබුණා විවිධ සහනදායි බදු. ඒ අනු බදු අනුපාත 10, 12, 15 හෝ කිසිදු බද්දක් අය නොකරපු සියල්ලටම ලාභය මත බදු පටවලා තියෙනවා. ලාභය මත බදු පටවලා තියෙනවා. ගරු මුලස්සනාරුවට මන්ත්‍රීතුමනි 10 ඉඳන් 14 දක්වා වැඩි කරලා තියෙනවා කෘෂිකර්මයට අදාළ ව්‍යාපාරි වල ලාභය මත ගහන බද්ද අධ්‍යාපන ශේෂ්ත්‍රයට ගහලා තියෙනවා 10 ඉඳන් 14 දක්වා වැඩි කරලා තියෙනවා ඒකක බහර ලාභ වලට ගහලා තියෙනවා දේශීය ව්‍යවසායකයන්ට ලබා දුන්නු ආයෝජන බදු සහන හැවත් උපයන ලාභ හවුල් ව්‍යාපාර ලාභ ගබඩා පහසුකම් සැපයීමෙන් උපදවන ලාභ මේ සියල්ලටම මේ බද්ද ගහලා තියෙනවා ඒ නිසා හොල්මන් වෙන්නේ නැද්ද ගරුමු ලස්සන අරුඩ මන්ත්‍රීතුමනි ව්‍යාපාරික ප්‍රජාව හොල්මන් වෙන්නේ නැද්ද මෙහෙම බදු ගැහුවම 10 ඉඳන් 14 දක්වා වැඩි කරනවා මේ සමහර ශේෂ්ඨ පහුගිය ආණ්ඩු කාලේ නිදහස් කරලා තිබුණේ ශේෂ්ඨවල ආයෝජනයන් කරන්න පුද්ගලික අංශය දිරිගන්වලා තිබුණේ ඒකට තමයි බදු සහන දීලා තිබුණේ දැන් ඒවට මේ බදු පිට බදු ගහනකොට කොල්මන් වෙන්නේ නැද්ද ගරුමු ලස්සන අරුඩ මන්ත්‍රීතුමනි කොල්මන් වෙනවා මේ රටේ ව්‍යාපාරිකයෝ ඊළඟට බලන්න අපනේන ආදායම් ලාභයේ මත ගහනවා 112 ඉඳලා 14 දක්වා බද්දක් බදු අනුපාත 12 ඉඳන් 112 ඉඳන් 128 දක්වා වැඩි වෙනවා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සංචාරක කර්මාන්තයට ඉඳිකිරීම් කර්මාන්තයට සෞඛ්‍ය සේවයට අපනයන කරුවන්ට සපයන විවිධ සේවා යටතේ ලාභ නියෝජිතත්ව ගාස්තු ලාභ සත්ව ආහාර නිෂ්පාදනයේ මත ලාභ මේ ඔක්කොටම 112ක් තිබිච්ච බද්ද 128ක් වෙනවා මේ අයවැය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තත් එක්ක හොල්මන් වෙන්නේ නැද්ද ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි අනිවාර්යෙන් හොල්මන් වෙනවා ඊළඟට බලන්න සියලුම වෘත්තිකයන් එනම් අපි හිතමු කලාකරුවෙක් වෙන්න පුළුවන් දොස්තරලා ගුරුවරු ඉංජිනේරු නීතිඥයෝ විශ්වවිද්‍යාල ආචාර්යවරු වෘත්තිමය සේවාවක් සපයනව නම් ලාභෙන් 128ක් ගහනවා බද්ද වෘත්තිකයෝ හොල්මන් වෙන්නේ නැද්ද හොල්මන් වෙනවා වෘත්තිමය වශයෙන් ඔහු ආයතනික ව්‍යුහයක් හදලා තමන්ගේ සේවාව දෙනකොට ලැබෙන ලාභෙන් 128ක් බද්ද ආණ්ඩුවට ගෙවන්න වෙනවා කොල්මන් නොවෙනවා නම් තමයි පුදුම කරු මූලස්සන අරුඩ මන්ත්‍රීතුමනි අනිත් එක බලන්න ආනේන ආදේශ නිෂ්පාදනය කරන කර්මාන්ත කරුවන්ගේ ලාභ ඒව ඒ ලාභයට ගහනවා තේ අපනේන කරුවන් හා වගා කරුවන්ගේ ලාභයට ගහනවා දේශීය අත්‍යන්තර රෙදිපිලි නිෂ්පාදකයන්ට ගහනවා කුකුළු පැටවු නිෂ්පාදකයන්ට ගහනවා විකල්ප බලශක්ති නිෂ්පාදකයන්ට ගහනවා ඒ කියන්නේ කුඩා ජලවිදුලි බලාගාර තියන අයගේ ලාභෙන් ගන්නවා මේ විදියට රුසියට 28ක් දක්වා වූ බද්ද මේ ඔක්කොම කර්මාන්ත කරුවන්ගෙන් ගන්නවා ඒ විතරක් නෙවෙයි 112යි කලින් තිබුණේ මේක තමයි 28 උනේ ඒ නිසා මේ හැමෝමද හොල්මන් වෙලා ඉන්නේ කොහොමද මේ ව්‍යාපාර ගෙන යන්නේ කොහොමද මේ කර්මාන්ත පවත්වගෙන යන්නේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කොහොමද රැක බලාගන්නේ මෙහෙම බදු ගෙවලා මේවා තියාගන්න පුළුවන්ද හොල්මන් වෙලා ඒ හැමෝම හොල්මන් වෙලා ඉන්නේ ඒ විතරක් නෙවෙයි ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි කිසිම බද්දක් මෙතෙක් බලපෑවේ නැහැ සේවා අපනේනේ කියන අංශයට සේවා අපනේනේ කියන අංශයට කිසිම බද්දක් බලපෑවේ නැහැ මේ අයවැයෙන් 114ක බද්දක් ගැහුවා මේ බද්ද 114යි සේවා අපනේනේ කිව්වම ගරු මූලස්සන අරුඩ මන්ත්‍රීතුමනි විදේශ රටක ශ්‍රමිකයන් හැටියට වැඩ කරන්න රස්සාවට යවන ශ්‍රමිකයා හරහස් අපේන සේවාවටත් මේ බද්ද අයිතිද නැද්ද කියලා ආණ්ඩුව පැහැදිලි කරන්න ඕන අපට හිතෙන්නේ ඒක එහෙමයි කියලා ඒක අපැහැදිලි සේවා අපනේනේ කිව්වම ශ්‍රමිකයෝ ඒ රටවල රස්සා සඳහා යවන ආයතන තියෙනවා ඒ ආයතන සපයන්නේ සේවා අපනේනයක් එතකොට ඒ සේවා අපනේනේ කියන කැටේ රස්ස විදේශ රටක රස්සාවට යන මිනිහටත් මේ 114ක බද්ද වදිනවා මෙතෙක් කිසිම බද්දක් නොතිබුණා හොල්මන් වෙන්නේ නැද්ද හොල්මන් නොවෙනව නම් තමයි පුදුමේ ඊළඟට කොටස් වෙලන පොලේ යුනිට් ට්‍රස්ට් එකකට ආයෝජනය කරනවා ලාභෙන් 114ක් ගහනවා ප්‍රේමදාස කාලේ ඉඳන් මේ කුඩා පරිමාණ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සුළු පරිමාණ මිනිස්සුන් කොටස් වෙළඳ පොළට ගන්න තමයි මේ යුනිට් ට්‍රස්ට් ක්‍රමයට කිසිම බද්දක් නොගැහුවේ. ඒක මගින් තමයි කොටස් වෙළඳ පොළ පළල්ුණේ. කිසිම ආණ්ඩුවක් මේ බද්ද ගැහුවේ නැහැ මේ යුනිට් ඒ කියන්නේ කුඩා ආයෝජකයා තමයි කොටස් වෙළඳ පොළ ඇතුළට මේ ක්‍රමයට එන්නේ. මොකද කරන්නේ? ගහනවා ඒකට 114ක බද්දක්. ඒ මිනිස්සු හොල්මන් වෙන්නේ නැද්ද? හොල්මන් වෙනවා. හොල්මන් වෙනවා. ඒ මිනිස්සු විතරක් නෙවෙයි. මේ මැති ඇමතිතුරුත් දැන් හොල්මන් වෙලා ඉන්නේ. ගමට යන්න පාර හොයනවා. දීලා මොකද්ද කියන්නේ කියලා කල්පනා කරනවා. මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර නැහැ. ඒගොල්ලෝ තොල්මන්. මුදල් ඇමතිතුමා ඇත්තටම හොල්මන් අයවැයක් ගෙනල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳාමේ මේක තමයි රහස. භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳාමේ ඉන්න ප්‍රයිමරි ඩීලර්ස්ලට ඒ කියන්නේ මහා බැංකුවෙන් අරන් පැය 24ක් තුල වෙනත් අයට මුදල් විකුණන ආයතන තියෙනවා. ප්‍රයිමරි ඩීලර්ස්ලා කියන්නේ ආයතනවලට. ඒ ආයතනවලට මේ අයවැයෙන් පස්සේ එවැනි ව්‍යාපාරවල යෙදෙන ලයිස්තුගත සමාගම් එනම් පොදු සමාගම් ඒ සමාගම් 128ක අනුපාතයකට බදු බද්දකට යටත් වෙනවා මට තියෙන ප්‍රශ්නේ මේකයි ඒක ගෙහුවට කමක් නැහැ හැබැයි මේ ලයිස්තුවට මේ පොදු සමාගම් ලයිස්තුවට මේගොල්ලෝ හිතාමතාම ඉවත් කරනවා ඒ වැඩේම කරන පුද්ගලික සමාගම් මේ බද්දට යටත් කරන්නේ නැහැ කාවද මේ නිදහස් කරන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනමද බෑනගේ සමාගමද ඇයි ඒ සමාගම් වලට මේ බද්ද බලපාන්නේ නැත්තේ? ඇයි පොදු සමාගම් වලට විතරක් බලපාන විදියට බද්ද ගැහුවේ? ඒකෙන් පේනවා අන්න ගජමිතුරා අගමැතිතුමාගේ ගජමිතුරා අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනගේ සමාගම ඒකට බලපාන හන්දා ඒ බදු ගැහිල්ල ඒ පැත්තට නොවන විදිහට පොදු සමාගම් වලට විතරක් ගැහුවා. හොල්මන් වෙන්නේ නැද්ද? ඒ ඒ ශේෂ්ත්‍රයේ ඉන්න ව්‍යාපාරිකයෝ මේ වගේ අහලා දැකලා හොල්මන් වෙන්නේ නැද්ද? හොල්මන් වෙනවා. ඊළඟට බලන්න කරු මූලස්සන හරුඩ මන්ත්‍රීතුමනි මේ ගහන බදු ඔක්කොම හිතලා බැලුවොත් සාමාන්‍යයෙන් යම් කිසි නිෂ්පාදනයක් නිපදවන්න පිරිවැය යනවනම් රුපියල් 100ක් බැංකුව වලින් අරගෙන තියෙන ණය වලුයයි අරවයි මේවා එකතු කරාම ලාභයයි ඔක්කොම එකතු කරාම 130ක් වෙනවනම් අනිවාර්යෙන් රුපියල් 20කට වැඩි මුදලක් ඒ භාණ්ඩය ගන්න හැම මිනිහෙක්ම ආණ්ඩුවට බදු ගෙවන තත්වයකට පත් කරලා තියෙනවා. වැට් එකයි ජාතිය ගොඩනැගීමේ බද්දයි ගැහිුවේ කලින් දැන් වතුර බිල නැග්ග 600කින් නැග්ගුවා. ඒව අයවැය නෑ. මුදල් ඇමතිතුමාට අත්‍තර මේ අයවැය මම යෝජනා කරන්න හිටියේ මුදල් ඇමතිතුමාට සිංහල කියවීම සඳහා අධ්‍යාපන කටයුතු වෙනුණු පොඩි මුදලක් වෙන් කරන්න කියලා. අයවැයෙන් ඉතින් එතුමා තතන තතන සිංහලෙන් කියවනවා සුරුසුරු ගාලා ඉංග්‍රීසියෙන් කියවනවා නරක ටික තතන තතන සිංහලෙන් කියනවා හොඳ ටික එතුමා හිතන හොඳ ටික කොහම වුණත් කමන්නේ වැට් එකයි ජාතිය ගොඩනැගීමේ බද්දයි නැතුව ඒ විතරක් නෙවෙයි කරු මුලස්සන ආරූඪ මන්ත්‍රීතුමනි සියලුම ආකාරයේ ප්‍රාග්ධන ලාභ මත 10%ක බදු ගහලා තියෙනවා. තාත්තගෙන් පුතාට හම්බ වෙනවා යවත්තකු ඉඩමකුයි ගේකුයි පුතා වත්ත ඉඩමේ කොටසක් විකුණනවා ඒකෙන් හම්බ වෙනවා ලාභයක් ඒ ලාභෙන් 10%ක් දෙන්න වෙනවා ආණ්ඩුවට. කොල්මන් වෙන්නේ නැද්ද? කොල්මන් නොවී කොහමද? ගරු මුලස්සන ආරූඪ මන්ත්‍රීතුමනි ATM කාඩ් එකකින් සල්ලි ගනිද්දී රුපියල් 10ක් ATM කාඩ් එකකින් සල්ලි ගනිද්දී රුපියල් 10ක් දෙන්න වෙනවා. සීනි රුපියල් 2කින් අඩු කරනවා කාඩ් එකෙන් 10ක් ගන්නවා. රුපියල් සීනි කිලෝ 5ක් ගන්න සල්ලි ගත්තොත් අර අඩු වෙච්ච දෙක එතනින් කැපිලා යනවා. මුදල් ගන්නකොටත් දඩ ගහනවා බදු ගන්නවා. මුදල් තැම්පත් කළා තියෙද්දිත් බදු ගහනවා. තිබ්බත් බදු ගත්තත් බදු. දෙයහාමතුරුනේ මොකද්ද මේ හොල්මන් වෙන්නේ නැද්ද? හොල්මන් වෙන්නේ නැත්තම් තමයි පුදුමේ. ඊළඟට බලන්න සියලුම ඉතිරි කිරි පොලිය මත අය කළ 102.5ක් වෙච්ච බද්ද 100කින් වැඩි කළා 105යි. ඉතිරි කිරි පොලිය මත 105ක බද්දක් කලින් 2.5යි 100කින් ඉහළ දැම්මා. ඉතිරි කිරි මා ස්ථාවර තැන්පතු මත පොලිය රුපියල් 100ක්ද ඒකෙන් රුපියල් 5ක් බදු හැටියට ගන්නවා. ජේෂ්ඨ පුරවැසියන්ට කලින් මේ බද්දෙන් නිදහස් කළා තිබ්බා. දැන් ඒක එහෙමම නැහැ. ඉතින් හොල්මන් නොවී තියෙයිද? මං හිතන්නේ අගමැතිතුමා ඡන්ද කාලේ කිව්වා සාකු පුරවනවා සල්ලි වලින් කියලා. ඇත්තනේ බැංකුවේ දැම්මමත් බදු ගහනවා වැඩි නම් ATM කාඩ් එකෙන් සල්ලි ගන්න කොටත් බද්ද වදිනවා නම් මිනිස්සු දැන් ඊට පස්සේ පුරුදු වෙනවා සල්ලි ටික සාක්කු දාගෙන තියාගන්න. එතකොට සාක්කු පිරිලා බැංකුවේ නැහනේ ඔක්කොම සල්ලි සාක්කුවේ. හොල්මන් වෙන්නේ නැද්ද? ඒ ආර්ථික විද්‍යා මොළය ගැන ඥානය ගැන ආඩම්බර හිතෙන්නේ නැද්ද? සන්තෝෂේ විලිලැජ්ජාවේ සන්තෝෂේ බෑ කියලා හිතෙන්නේ නැද්ද? හොල්මන් වෙනවා. ගරු මුලස්සන ආරූඪ මන්ත්‍රීතුමනි ඒ විතරක් නෙවෙයි දැන් බැංකු සමග ගනුදුනු කරලා ඒ නිසා බැංකු සමග ගනුදුනු කරන ප්‍රවණතාවයෙන් මිනිස්සු ඈත් කරනවා. කළු සල්ලි වෙනද පොරට මිනිස්සුන්ව තල්ලු කරනවා. මේකයි මේ කරන්නේ. ඉතින් එහෙම අයවැයකින් එහෙම කරනකොට යමක්කම තේරෙන මිනිස්සු හොල්මන් වෙන්නේ නැද්ද? වෘත්තිකයන්ට ඒ කියන්නේ දොස්තරලා ඉංජිනේරුවෝ නීතිඥයෝ ආදී ඒ අයට තිබූ ආදායම් බද්ද උපරිමයේ තිබෙ 116යි. මේ අයවැයෙන් 124ක් කරලා තියෙනවා. ඒ මිනිස්සු හොල්මන් වෙන්නේ නැද්ද? ජනවාරියට කතිර ගහපු ඒ අය හොල්මන් වෙන්නේ නැද්ද? 2015 ජනවාරියට කතිර ගහපු ඒ මිනිස්සු අද හොල්මන් වෙනවා. රැකියා මත සේවා නියුක්ත ආදායම මත බද්දාය කිරීමේ සීමා වැඩි කරලා තියෙනවා. සියලු නිදහස් වීම ඉවත් කරලා. ඒ කියන්නේ රැකියා මත සේවා නියුක්ත ආදායම මත බද්ද වැඩි කළා. ඒ විතරක් නෙවෙයි. මේ රටේ හංසයට කතිර ගහ මිනිස්සු ඒව ඇහුවම හොල්මන් වෙන්නේ නැද්ද? 2010 සිට 2015 දක්වා කාලය තුල දලදේශීය නිෂ්පාදනය එක වසරකදී 106.1ක සාමාන්‍ය අගයකින් වර්ධනය වුණා. ඉහළ දැම්මා. හැම අවුරුද්දකම මේ අගය ඉහළ ගියා. 2010 ඉඳන් 2015 දක්වා. මේ ආණ්ඩුව ආවට පස්සේ 2015 දී ඒ වර්ධන වේගය 104.8කට පහළට බැස්සා. 4.8කට පහළකට බැස්සා. 2016 මුල් මාස 6දී 103.9කින් පහත වැටුණා. දලදේශීය නිෂ්පාදිතයේ වර්ධනය වෙනදා 2010 ඉඳන් 2015 දක්වා හැම අවුරුද්දෙම සාමාන්‍යගේ 106කට වඩා වැඩියෙන් ඉහළ ගියා. දැන් ඕක බැහැලා තියෙනවා 3.9ට. හොල්මන් වෙන්නේ නැද්ද? වෙනසක් බලාපොරොත්තුෙන් කතිර ගහපු අය හොල්මන් වෙන්නේ නැද්ද? කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කර්මාන්ත මත දාලා තියෙන මම ඉහත කියපු බදුතෝගේ අත් එක්ක තවත් මේ වර්ධනාගයේ ඉදිරි කාලයේදී කඩාගෙන වැටෙනවා. හොල්මන් නොවිතියෙයිද? ඒ නිසා කරු මුලස්සන ආරූඪ මන්ත්‍රීතුමනි දැන් මේක කියනවා රාජ්‍ය ආදායම උපය ගන්න විදිය බදු ආදායම රුපියල් බිලියන 1432යි 2016 2017 රුපියල් බිලියන 1821යි බදු නොවන ආදායම රුපියල් බිලියන 144යි 2016 2017 රුපියල් බිලියන 189යි එතකොට අපිට පේනවා මේ අය වැඩිම ආදායමක් හොයන්න යන්නේ බදු ආදායමෙන් 2014 2017 කාලය තුල මේ ආණ්ඩුව අලුතෙන් පටවපු බදු බරේ අගය වැඩිවීම පමණක් රුපියල් බිලියන
171යි මන්දරතුමා විනාඩි 5යි තියෙනවා
වැඩිවීම රුපියල් බිලියන 171යි 2017 අවසන් වන විට 2014ට වඩා රුපියල් කෝටි 72100කින් වැඩි කරනවා මේ රට ජනතාව මත බදු බර ඉතින් හොල්මන් නැද්ද 2016ට වඩා රුපියල් කෝටි 38900ක බදු බරක් අතිරේකව මහජනයා මතින් කූරගෙන කනවා අරගෙන මොනවද කරන්නේ 93 ඇමති මණ්ඩලයේ මාසෙට මිලියනයක් එක්කෙනෙකුට වියදම ඕම් ඕම් කරගෙන යනවා අපේ අර්ජුන ඇමතිතුමා ලෝක උස්සම නත්තල් ගහ හදනවා විලිලැජ්ජාවේ සන්තෝෂේ බැරි බෑ නෙමෙයි බෑ නේද ආඩම්බරයි මං හිතන්නේ ආඩම්බරයි ලෝක උස්සම නත්තල් ගහ බල බල ඉන්න පුළුවන් කෝටි ගාණක් යනවා ඒකට අනේ අර රණවිරුවට පහර දුන්නා රණවිරුවට පහර දුන්නා දැන් එකයි පේන්නේ නැහැ ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මට විනාඩි 5යි මට විනාඩි 5යි මට මගේ කාලය මගෙන් ගන්න එපා නෑ නෑ මම එකඟයි මගෙන් ගන්න එපා ඒ කාලේ
හොන්රබල් මිනිස්ටර්
කතා කරා ඒකේ වරායේ කිසිම මුදලක් අරගෙන කරන එකක් නෙමෙයි ඒක ස්වේච්ඡාවෙන් කරන එකක් අනිත් එක අද අපි යහපාලන ආණ්ඩුවක් හැටියට මුළු ආගමක හැමෝටම එක වගේ විදිහට සලකගෙන යන ක්‍රමයක්.
ඉතින් ඒක හොඳයි හොඳයි එතුමා.
ඔබතුමා ඒකට
කවදාවත් එහෙම හැම ආගමකටම අපි ගරු කරනවා. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. හොඳයි හොඳයි හොඳයි. බොහොම හොඳයි. හැබැයි වරායේ සේවකයෝ පඩි අරන් එතන වැඩ කරනවා. වරායේ සේවකයෝ ඔක්කොම පඩි අරන් එතන වැඩ කරනවා. ගරු හොඳයි හොඳයි හොඳයි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මගේ කාලය දෙන්න. ලංකාවේ ආදායම් උපයන ජනතාව අපි දන්නවා ලංකාවේ ආදායම් උපයන ජනතාව මිලියන 8.5ක් පමණ ඉන්නවා මේ මිලියන 8.5ක් දැන් මේ මිලියන 8.5න් තමයි මේ මුළු බදු ප්‍රමාණය හොයාගන්න තින්නේ ඒ අනුව වසරකට රුපියල් 90700කටකින් බදු බර තිබුණට වඩා වැඩි කරලා තියෙනවා එක අවුරුද්දකට එක මිනිහෙකුට රුපියල් 90700කින් බදු බර වැඩි කරලා තියෙනවා අලුතෙන් එකතු කරලා තියෙනවා හොල්මන් වෙන්නේ නැද්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි හොල්මන් වෙනවා මේ බලන්න නලියන නලියාමේ හැටියට හොදටම හොල්මන් වෙලා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ ආණ්ඩුවේ අසීමිත ණය ගැනීම නිසා පෞගිය මාස 22ක කාලය තුල 20.9ක් මේ රටේ ජනතාවගෙන් සියලුම දරුවන්ගෙන් කෝටි 20 මේ රටේ මුළු ජනතාවගේ සියලු දරුවන්ගෙන් වැඩිහිටියන්ගෙන් ඒක පුද්දල ණය බර තිබ්බට වඩා මේගොල්ලෝ ආවට පස්සේ රුපියල් 80000කින් වැඩි කරලා තියෙනවා හොල්මන් නොවි කොහොමද ජනවාරියට මිනිස්සු හොල්මන් වෙන්නේ නැද්ද ඡන්ද දීපු අය හොල්මන් වෙන්නේ නැද්ද නවරකියා දසලක්ෂයක් දෙනවයි කුව වසරකට ලක්ෂ 2යි දුන්නු රස්සාවක් කො ආණ්ඩුවේ තැන් වලට පුරවන යරෙන මොකද්ද හදපු රස්සාව විරකියාව 104 ඉඳලා 105.3 දක්වා ඉහළ ගියා ඕන් හොල්මන් වෙන වැඩ අධ්‍යාපනයේ ධනදාසිය නිෂ්පාදනයෙන් 6ක් දෙනවයි කිව්වා 100ට සෞඛ්‍යයට 103ක් දෙනවයි කිව්වා සියලු පාසල් දරුවන්ට රුපියල් 250 සමග රජයේ වීදමින් නවයතුරුන් ගිණුම් දෙනවයි කිව්වා විශ්වවිද්‍යාල සිසුන්ට පරිගණක දෙනවයි කිව්වා මිලදී ගැනීමට පොලී රහිත ණය දෙනවයි කිව්වා සියලු ගොවි ණය වලින් 150ක් කපා හරිනවයි කිව්වා සියලුම රජයේ සේවකයන්ට රුපියල් 50000 නැතුව යතුරුපැදි නිකන් දෙනවයි කිව්වා රාජ්‍ය බැංකුවල රුපියල් ලක්ෂ 2කට අඩු ස්වර්ණාභරණ උකස් ගිණුම් වලින් පොලිය කපා හරිනවයි කිව්වා සෑම ගැබිනි මවකටම රුපියල් 20000ක පෝෂණ මල්ලක් දෙනවයි කිව්වා සහතික මිල 3 කිලෝවට රුපියල් 90යි කිව්වා රබර් කිලෝවට රුපියල් 350යි කිව්වා සහල් කිලෝවට රුපියල් 50යි කිව්වා කිලි ලීටරයට රුපියල් 10යි කිව්වා ත්‍රී රෝදර යදුරන්ට රජයේ වීදමින් දසලක්ෂයක ජීවිත රක්ෂණාවරණය දෙනවයි කිව්වා වයස 65ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ ප්‍රවාහන පාසුකම් සපයනවයි කිව්වා අධිවේගී මාර්ග හැදීමට යන වියදම පල්ලෙහාට දානවයි කිව්වා අන්න මධ්‍යම අධිවේගය එදාස් ඇස්තමේන්තුවට වඩා 140කින් ඇස්තමේන්තුව වැඩි කළ කෝටි ගාණක් ගසා කාලා තියෙනවා කියපු විදියට වැඩේ වෙනවා ඕවට රැවටිච්ච මිනිස්සු දැන් මේ කිරෙන දේවල් දැක්කට පස්සේ අම්ම පහොල්මන් වෙන්නේ නැද්ද හොල්මන් වෙන්නේ නැද්ද ඔබතුමාලට උදව් කරපාර හිවල් සමාජද සිවිල් සමාජද කියන අම්බරුව රැළ හොල්මන් වෙන්නේ නැද්ද අර හරක් විජේසූරියල හොල්මන් වෙන්නේ නැද්ද මේ මිනිස්සු හොල්මන් වෙලා නිල්මාරංජි දේවසිල්ල හොල්මන් වෙන්නේ නැද්ද හොල්මන් වෙලා අර මේල්නස් ඒ හොල්මන් වෙලා ඔක්කොම හොල්මන් වෙලා ඉන්නේ ණයබර දැන් බලන්න ණයබර මුළු උදේ ඉඳන් හැන්දෑවටම කියන්නේ රාජපක්ෂලගේ ණයබර දෙයි හාමුදුරුවනේ මොන පට්ටපල් කෙබරයක්ද තමුන් ආන්සල කල්පනා කරලා බලන්න මේ ආණ්ඩුව මුල් මාස 18 තුල
රුපියල් බිලියන 1671ක් ණය අරගෙන එන විට තිබුණට වඩා 123කින් ණය බර ඉහළ යවලා නිදහසෙන් පස්සේ ණය බර රුපියල් බිලියන 739 7391 වෙන්න අවුරුදු 68ක් ගත වුණා. මේගොල්ලෝ අවුරුදු එකහමාරක් තුල ඒ රුපියල් බිලියන 7391 ණය බර එක අවුරුදු එකහමාරක් ඇතුළත රුපියල් බිලියන 8503 දක්වා ඉහළ දැම්මා. ණය බර ගැන කතා කරන ගමන් මෙහෙම ණය බර ඉහළ දාන එක ගැන හොල්මන් වෙන්නේ නැද්ද? හොල්මන් වෙනවනේ. මොනම සංවර්ධනයක් නොකර මොනම වැඩක් නොකර ඒ නිසා ගරු මුලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි මට තව විනාඩි 5ක් දෙනවා. අපේ මේ මෙතුමා විනාඩි 3ක් දෙනවා. ඒ නිසා ගරු මුලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි කොටස් වෙළඳපොළ ඇතුලේ ආයෝජනය කරපු ව්‍යාපාරිකයෝ රුපියල් බිලියන 5326ක් මේ ආණ්ඩුව ආවට පස්සේ අරන් ගියා සල්ලි එළියට. එනකොට කිව්වේ ආර්ථික ඥානයේ මොලය ආපු ගමන් ආයෝජකයෝ වෙනවා පැල් බැඳගෙන මේ රට කිරියෙන් පෙනී උතුරනවා බිලියන 5326ක් ආයෝජකයෝ සල්ලි අරන් ගියා එළියට. හොල්මන් වෙන්නේ නැද්ද අරම හිතපු අය? ඒ නිසා හොරු අල්ලන්න ආපු අය කොහොමද මත්තල? දැන් කල්පනා කරලා බලන්න මේ ආවේ හොරු අල්ලන්නනේ. දැන් බලන්නකෝ මත්තල හදන්න ගියා රුපියල් බිලියන 27ක්, හම්බන්තොට වරාය හදන්න ගියා රුපියල් බිලියන 43ක්, කොළඹ කටුනායක හයිවේ එක හදන්න ගියා රුපියල් බිලියන 35ක්. ඒ ඔක්කොටම එකතුව රුපියල් බිලියන 145යි. මහා බැංකු හොරකම නිසා පමණක් රටට වෙච්ච පාඩුව රුපියල් බිලියන 145යි. හොල්මන් වෙන්නේ නැද්ද? හොල්මන් වෙන්නේ නැද්ද? හොල්මන් වෙන්නේ නැද්ද? අගමැතිතුමාගේ මහමොලෙන් කරන ලද මේ මෙහෙයුම ගැන හොල්මන් වෙන්නේ නැද්ද? හොල්මන් වෙනවා ගරු මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි. මෙතුමන්ලා නලියනවා මේවා කියනකොට. රජයේ රෝහල් ඇතුළත ව්‍යාපාර කරන ව්‍යාපාරිකයන්ට ආරාධනා කරනවා, ජල සම්පාදන ව්‍යාපාරවලට ආරාධනා කරනවා, කැලණිවැලි දුම්රිය මාර්ගයේ රත්නපුරයට දික් කරන ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කරනවා, නාගරික ප්‍රවාහන සංස්ථා පිහිටුවන්න ආරාධනා කරනවා. මේ ව්‍යාපාරික අද මේ යන්නේ පුද්ගලීකරණ මාවතේ විදුලි බල සම්ප්‍රේෂණයට පුද්ගලිකංශ ආරාධනා කරනවා. මේ යන්නේ මොන මාවතක්වත් නෙවෙයි. දැන් රජයට අයිති 6 ටෝටලේ ග්‍රෑන්ඩ් මරියන්ටල් හෝටලේ මේ ඔක්කොම අද විකුණන්න සම්මුණාසලා ලයිස්තු දාලා තින්නේ. ඒ නිසා ගරු මුලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි, ඉතාම පැහැදිලි කෘෂිකර්ම අමාත්‍යාංශයට 60.5%කින් ගිය අවුරුද්දට සාපේක්ෂව මුදල් අඩු කළා. ආරක්ෂක අමාත්‍යාංශයට 60.5%කින් ගිය අවුරුද්දට සාපේක්ෂව මුදල් අඩු කළා. සමාජ සුබ සාධනයට දුප්පත්කම නැති කිරීමේ අවුරුද්දලු ඒත් සමාජ සුබ සාධනයට 67.5%කින් අඩු කරලා, නිපුණතායකට 30%කින් අඩු කරලා. ඉතින් මේ අනුව පේනවා තමුන්නාසල කියන එක නෙවෙයි වෙන්නේ, මෙගා පොලිස් එකට 2016ට සාපේක්ෂව 29%කින් අඩු කරලා. ඉතින් මෙහෙම සෞඛ්‍යයට 2016ට සාපේක්ෂව අඩු කරලා, අධ්‍යාපනයට 2016ට සාපේක්ෂව අඩු කරලා. ඒ නිසා තමුන්නාසල කල්පනා කරලා බලන්න කියන දෙයයි කියන දෙයයි අතර විශාල පරස්පරයක් තියෙනවා. අභ්‍යන්තර ගුවන් සේවයක් අලුතෙන් පටන් ගන්න කතා කරනවා, තියෙන මිහින්නේ ආරක විකුණලා දානවා. ඛනිජ තෙල් සංස්ථාව අලාභය ගැන දොස් කියනවා. ඒක මං කියනවා සහන මිලට ජෙට් තෙල් ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලනවා. දිනුදුකම නැති කිරීමේ වසර කියලා නම් කරනවා. සයිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන 70%කින් අඩු කරනවා. හොල්මන් වෙන්නේ නැද්ද කියන එකයි කෙරෙන දේ අතර පරතරය දැකලා හොල්මන් වෙන්නේ නැද්ද? ඩිජිටල් කරණය උනන්දු කරනවලු, පාසල් සිතුන්ට ටැබ් දෙනවලු, අන්තර්ජාල ගාස්තුව 25%කින් නැගනවා කියන දේ කෙරෙන දේ අතර පරස්පරය දැක්කම හොල්මන් වෙන්නේ නැද්ද? ඉතුරු කිරීම වලට උනන්දු කරනවා කියන ගමන් ඉතුරු කිරීම වලට ගහනවා බදු, හොල්මන් වෙන්නේ නැද්ද? කොටස් වෙළඳපොළ ඒ නිසා ගරු මුලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි මේකෙත් භයානකම දේ මං කියන්නම්. මේක කියනවා සියලුම මුල්‍ය ගනුදෙනු වාර්තාවන් මුදල් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන මධ්‍යම සැපයුම් ඒකකයක් පිහිටුවන්න. මේ කරන්නේ මොකද්ද? මේකෙන් වෙන්නේ ආණ්ඩුවේ ආයතන සහ පුද්ගලික අංශයේ ව්‍යාපාර පුද්ගලික සියලු මුදල් හුවමාරුව පිළිබඳ තොරතුරු එක තැනක එකතු වෙනවා. මේක පිටිපස්සේ ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මැකන්සි කෝපරේෂන් සමාගම. මේක තමයි US ලියාපදිංචි බ්ලැක් ලිස්ට් වෙච්ච සමාගම, රාජරත්නම්ගේ සමාගම. මේ රාජරත්නම්ගේ මැකන්සි කෝපරේෂන් තමයි මැලේසියන් සමාගමක් හැටියට මේ ව්‍යාපෘතියට අද ඇවිල්ලා තින්නේ. ඉන්දියානුවෙක් වෙච්ච
අවසානයි
මට විනාඩියක් දෙන්න. ඉන්දියානුවෙක් වෙච්ච අවුරුදු 10-15 ව්‍යාපාර සැලසුම් මිනිහ අතර ගත්තා රාජරත්න ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් එකේ. ඒ සැලසුම් ටික මේ මැකන්සි එකෙන් දුන්න රාජරත්නම්ට. ඒ නිසා තමයි රාජරත්නම් සල්ලිකාරයෙක් උනේ. එහෙ බ්ලැක් ලිස්ට් උනා. දැන් එලා මැලේසියම් සමාගමක ස්වරූපයෙන් මේ ආයතනේ මැකන්සි කෝපරේෂන් තමයි මේ රටේ මුදල් පද්ධතිය සම්පූර්ණයෙන් හැසිරීම සියලු දේ තොරතුරු එකතු කරගන්න අද සූදානම් වෙන්නේ. දේශීය ආදායම් එක, කස්ටම් එක, ඒ වගේම අනිකුත් බදු ආයතන පුද්ගලීකරණය කිරීම පිටිපස්සෙත් ඉන්නේ. දැනට රාජන් කිය කියලා ඉන්දියානු ජාතිකයෙක් කැවිල් ඉන්නවා මුදල් අමාත්‍යංශය අද මේ පුද්ගලයා උපදේශකයෙක් හැටියට ඉන්නවා ඒ රාජන්ල ඔක්කොම කරන්නේ මේ රටේ මුල්්‍ය ශේෂ්ත්‍රය ඊයේ මහ බැංකුවේ හිටපු උපාධිපතිවරයෙක් වෙච්ච ජේරත්න මහත්තයා බොහොම පැහැදිලිව කිව්වා මේ රටේ මුල්්‍ය ශේෂ්ත්‍රය
රටන අනතුර
ගරු සභාපතිතුමනි අද මෙම අයවැය 2017 අයවැය සඳහා අද මේ මේ රටේ
ඔල්රෙඩි ගිවිං 3 මිනිස්
අයවැය 90 ආර්ථික වර්ධනය 2015 දී 104%
ගරු මන්ත්‍රීතුමා යෝ ෆිනිෂ් ටයිම්
2016 වෙනකොට 105.5%කින් මේ ආර්ථික වර්ධනය වැඩි වෙලා මේක 106%කටත් 7%කටත් අතර ප්‍රමාණයකට තමයි මේ ආර්ථික වර්ධනය ගමන් කරන්නේ. ඒ වගේම උද්දමනය 104%කින්
රක්
බවට පත් වෙලා
තියෙනවා.
ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි පවිත්‍ර මන්ත්‍රීතුමනි මෙතන ඉඳන් කෝ එතුමියගේ විනාඩිය දෙන්න කියලා. කරුණාකරලා මගේ කතා ඉවර කරන්න මේ විනාඩිය දෙන්න. මේ විනාඩිය දෙන්න. ඒක සදාචාරාත්මක නැහැ රාජදමතුමා. ඒ විනාඩිය වුණාට පස්සේ ඔබතුමා කතා පටන් ගත්ත හැකි. කරුණාකරලා දෙන්න.
ඩොක්ටර්
එතුමා එකගයි.
පුළුවන්.
එතුමාට තව එහෙම දෙනවා නම් දෙන්න.
මේ විනාඩිය දෙන්න. මට ඒකට මම ඉවර කරනවානේ. හරි හරි විනාඩිය ඇති. එතකොට පැහැදිලි. දැන් පැහැදිලි යනුව මේ රටේ බදු ගෙවන මුදල් ඒ වගේම පුද්ගලික අංශයේ සියලු ආයෝජන මුදල් සැරිසැරීම ගැන සම්පූර්ණ අධීක්ෂණය කරනවා. ඒ චෞර ආයතනය ඒ චෞර ආයතනයට තමයි මේක යන්නේ. ඒ නිසා තමුන්වංශල මේ අයවෙන් මහා බැංකු හොරුන්ට මුකුත් කරේ නැහැ. ගල්ලංගුරු හොරුන්ට මුකුත් කරේ නැහැ. ඒ ඔක්කොම හොරු ටික තියාගෙන නලෝනලෝ ඉන්නවා. අද බැංකුවල සල්ලි තියන්න බෑ. කොළිය වැඩි කරලා කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න බෑ. ලාභාංශ වලට බදු ගහලා ඒකක භාරවල ආයෝජනය කරන්න බෑ. සියලු බදු සහන අයින් කරලා ඉඩමක් නිවසා විකුණන්න බෑ. ප්‍රාග්ධන බද්ද 10%ක් ගහන්න වෙලා ව්‍යාපාරයක ආයෝජනය කරන්න බෑ. ව්‍යාපාර බදු වැඩි වෙලා මේක ඊටාම භයානක තත්ත්වයක්. මහා බැංකු ඒ නිසා මේ ඉස්පිරිතාලයට ගියොත් එතනින් වැට්වදිනවා. මේව ගැන හිතේ හිත පාර ගිහින් වාහනේ හැපුණොත් මාර්ග අනතුරු දඩයක් ගහලා එතනින් උග්ගානක් කපනවා. මේවට විරුද්ධව නඩු දාන්න ගියොත් නඩුව දාන කොටත් බද්දක් ගහනවා. නඩු දාන එකකට බදු ගහලා අනේ බොන කනබන මිනිස්සේ මේව හිතලා හිතලා හිතේ අමාරුවට බොන්න හිතුවොත් ඒකටත් ගහලා අම්බානක බද්දක්. ඒ නිසා තමුන් ආන්සල කරලා තින්නේ හොල්මන් වෙන අයවැයක්ම තමයි. ජාතියම හොල්මන්, ආර්ථිකයේ විවිධ අංශ හොල්මන්, සියලු අංශ හොල්මන්. මේ රටේ ආර්ථිකය කපලා පහලට කඩාගෙන වට්ටල විතරක් නෙවෙයි. ඉතාම දරුණු ප්‍රපාතකට අපේ රටේ ආර්ථිකය අරගෙන යනවා. බොරු කයිවාරු පූච්චානම් කතා විතරයි. අර වොක්ස්වැගන් කතා කතාව නම් වොක්ස්වැගන් මෝටර් සයිකලයටත් බදු ගහලා තමයි මේ මහතුරු මේ රටේ දරුව ජනතාවට සැලකුවේ. අනේ අර ජනවාරියට ඡන්දෙ දීපු 162ට දෙයියන්ගේම පිහිටයි කියලා තමයි අපිට කියන්න වෙන්නේ. බොහොම ස්තුතියි.